വിശ്വ സാഹിത്യയെ സിംഹല സാഹിത്യ നിർമ്മാണത്തെ മങ് സലക്കുന്ന സായാണ് ബുദ്ധിമയ സംവാദയ വിശ്വ സാഹിത്യയെ സിംഹല പേസറ്റാൻ സെപ്റ്റംബർ മാസേ വിശ്വ സാഹിത്യൻ വിശേഷാംഗി ഹിമനം അപ്പി ആരംഭക്രമു വിശ്വ സാഹിത്യത്തിന് സിംഹല പിയസടഹാൻ പിലിബന്ധവായി അപ്പ മേ വിശേഷാംഗേൻ കഥാ ബഹക്കരണി എഹിതി വിശ്വ സാഹിത്യ സെവനലി അപ്പേ സിംഹല സാഹിത്യത്തെ വെറ്റുന്ന ആകാരയത് സിംഹല സാഹിത്യത് വിശ്വ സാഹിത്യത് എക്കട്ട മുസൂനുതൻ പിലിബന്ധവത് അപ്പ മീറ്റ പേര പരിച്ഛേദവലതി കഥാ ബഹക്കല്ല ഹമാറായി അപ്പ അവസാന വതാവട്ട് മേ വിശേഷാംഗേൻ ഹമോനേ മാസക്കട്ട് കലിൻ എക്കാനി ജൂലി മാസേ അവസാന ഘറുവാദ എഹിതി അപ്പ തവത് സുവിശേഷീവൂ നിർമ്മാണ കൃത്യാക് പിലിബന്ധവ വിശേഷിത വു അവധാനയാക്കിട്ട് ലക്കറ ഏ തമായി ബെർട്ടോൾഡ് ബ്രഷ്ട്ഗെ ദ കൊക്കേഷ്യൻ ചോക്ക് സർക്കിൾ കെന നാട്യ നിർമ്മാണേ കോമത് ഹെൻറി ജയസേനയൻ അതിൻ ഹുണുവട്ടേ കഥാവ ബവട്ട പരിവർത്തനെ ഉണി മേ പിലിബന്ധവ അപ്പിട്ട് പ്രതിചാര ലബാദുന്ന അയവലുണ്ട് അപ്പി ബെഹിവിൻമ സൂതി കില കെന വരിച്ചിട്ടാണ് ആരംഭേദീമ അത് വരിച്ചിട്ടാണ് സംബന്ധിയില്ല ഏ ആ കാര്യം പ്രതിചാര അപ്പി ബലപ്പെടുത്തുവേൻ എമനം അത് വരിച്ചിട്ടാണ് അപ്പി ആരംഭിക്കണം അത് അപ്പി കഥാവ തവത് സുവിശേഷീവ് അതി ഇറക്കട്ടായി എലമേന്നെ ശ്രീലങ്കാവേ ഹിറ്റിയ പ്രമുഖ പെലെ ഗത്കത്വരുൺ അത്രിൻ ജി ബി സേനാനായകിയാൻ ടീമിന് സുവിശേഷീവ് സ്ഥാനയാക് ജി ബി സേനാനായകിയാൻ സഹ റുസിയാനു സാഹിത്യ അത്രത്തിയെന്ന് കണുതിനുവ പിലിബന്ധവായി അത് ദിവസേതി അപ്പ അവധാനയ യമുവാനെ എയ്നുത് ജി ബി സേനാനായകിയാൻറ്റ് ബഹോ ദുരട്ട് ബലപാപു റുസിയാനു സാഹിത്യ മഹാഗത്കരു ആന്റൺ ചെകോഫ്ഗെ ബലപേമ പിലിബന്ധവ് അപ്പ അത് ദിവസേതി വിശേഷയൻ കഥാപാകരണ സുപ്രതു വിധിയേറ്റ് വിശ്വ സാഹിത്യൻ എസ് പി എസ് സിംഗർ വരിച്ചാണി മേ സാക്കാവട്ട് അതത് അപ്പിത്തേക്ക് സംബന്ധവെന്നെ മെൽബൺ വാസി നിർമ്മാണകാരണിയാക് ലേഖകാവക് ദിലിനി ഈരിയവല മഹാത്മ്യം ദിലിനി ഒബറ്റ ആയിബോവാൻ
ഹോണ്ടായി
ദെൻ അപ്പി മുലിന്മ സുപ്രതു വിധിയേറ്റ് മേ നിർമ്മാണകരുവാൻ ദിപ്പലകെ കുടാകാലേ സഹ സാഹിത്യ സന്ധാ ഓൺഗെ പദനം വെട്ടുന്ന ആകാരെ പിലിബന്ധവ പ്രവിഷ്ടിയാക് വിധിയേറ്റ മതക്കല്ല സിരിമു മാ ചെക്കോഫ് കെം പടങ്കണ്ണം കെറ്റിയൻ മേ അർത്ഥക്വീമ കരണ മാ കമിതി ആരംഭയാക് വിധിയേറ്റ് ആന്റൺ ചെക്കോഫ് എക്ദാസ്മിസെ ഹെറ്റേ ജനുവരി മാസേ ദാഹത്വനിത റൊസിയാവേ ചകൻ റോക്കിയന ഗമ്മാനെ ഉപത ലബപു ദടി നീതി രീതി അടുത്തേ ഹദനു വെടിനു ദറുവെക് വിധിയർത്ഥമായ വാർത്താവാന്നെ ഒഹു മൊസ്കൌഹിതി വൈദ്യവൃത്തിയേറ്റ് എലമ്പിനു പശുകാലീനവ് ആർത്തിക തത്വേറ്റ് പിറ്റിവഹലക് ലബാഗനെ ബുദ്ധിസ സംഗ്രാസ പുവത്പത്വലട്ട് ഒഹു ലിയാനട്ട് കാരണവ വൈദ്യവൃത്തിയേറ്റ് അമത്രവ ഒഹു കലാകാരെ ബവട്ട് പത്വാന്നേ മേ കർത്തവ്യ ഹർഹ എക്ദാസ് അട്ടസി അസുഹയത്സിട്ട് എക്ദാസ് അട്ടസി അസുഹത കാലേ തുലതി ചെക്കോഫ് വിതിൻ രചിത യഹപത് മെനിസ്സു കൊസക് ഹമുവീമ സഹോദരിയ ലിയുമ വകേ രചന സഹ നിർമ്മാണ അപ്പിട മെഹിതി മതക്കരാനട്ട് പുലർ ഇട്ട് പസ്സേ ഹയവാട്ടുവ സഹ നാന്ദ്രുണു മിൻസുഗുഗേ കഥാവ വകേ കഥാത് ബഹുമ പ്രകട്ടായി യുനെസ്കോ സംഖ്യാലേഖനവലട്ട് അനുവ് അത് വിനക്കുട്ട് ലോകീ വെടിമ നിർമ്മാണ പ്രമാണയാക് മുദ്രണയ കരപ്പുർ ലേഖക്യ ബവട്ടത് ചെക്കോഫ് പത്തല തീയന ഇവകി മഹുഗേ നിർമ്മാണ ഭാഷ എക്കസിയ ദൊലഹക്കിട്ട് മേ വിനക്കുട്ട് പരിവർത്തനെ വില തീയന അപ്പൊ ജി ബി സേനാനാക്കിയാൻ പിൽബന്ധവ് അവധാനയേറ്റ് ലക്കരുമു എത്തുമാൻ എക്ദാസമസിയ ദഹത്തുനെ ജൂലി മാസേ ദഹവനിത കുരുണേഗല ഡിസ്ട്രിക്റ്റ് അമ്പക്കുട്ടിയക്കിന് പിറ്റിസര ഗമ്മാനെ ഉപത് ലബപു പുത്കലേക് അത്തരമ ഒഹുഗെ അധ്യാപന മട്ടമത് മഹാഗത്കരു മാർട്ടിൻ വിക്രമസിംഹാൻഗെ അധ്യാപന മട്ടമത് അപ്പിട്ട് സംസന്ധനെ കരാനിട്ട് പുലുവന്മേ അവസ്ഥാവേദി ഔൺ ദെദിനാമ പ്രാഥമിക വൈദ്യേദി പാസല ഹരയാനവ തമൻ വട്ടാതിബുനെ പരിസരെ സഹ ആർത്ഥിക തത്വയാൻമത് ഇന്നനത്തരു ഔൺ ദെദിനാമ കൊളംബ മഹാജന പുസ്തകാലയ അസുരഹി റന്തി സിറ്റിമിൻ തമായി തമൻഗെ സാഹിത്യ ജീവിതേട്ട് അവശ്യ ഏ പരിചയ ലഭാകാന്നെ ഏ അനു ജി ബി സേനനായകനുത് തമൻഗെ അധ്യാപനയ ഹത്വിന് ശ്രേണീതി നിമാവട്ട് പത്കല്ല കൊളം മഹാജന പുസ്തകാലയ അസുര ലഭമീൻ ഒഹുഗേ സാഹിത്യ ജീവിതേട്ട് അവശ്യ ഏ അടിത്താലമ ഒഹു തമാകന്ന എത്തനിധി തമായി ഒഹുട്ട അവകാശ ലഭേന്നെ ചെക്കോഫ് പുഷ്കിൻ ഗോഗോൾ ടോൾസ്റ്റോയ് വകേ റുസിയാനു ലേഖകാൻഗെ ഏ പൊത്പത് പരിശീലനക്കരാന്ന് ഏ അനു അപ്പിട്ട് മെഹിദി ഉപകൽപ്പനയക്കിട്ട് ഏതെന്നിട്ട് പുലുവാൻ മേ റുസിയാനു ലേഖകാൻഗെ ബലപ്പയമ കോമത് മഹാഗത്കരു ജി ബി സേനാനാക്കിയാൻ ലഭിക്കുകയാണ് ദില്ലിഹമനമ്മ മെത്തൻസിറ്റ് ഒബവ് സംബന്ധ കരകണ്ണോ മീലങ്കാ തീരട്ട് അത്തരം അപ്പി മെഹിദി അവധാനയേറ്റ് ലക്കരുമു ജി ബി സേനാനായകിയാൻറ്റ് കൊഹമ്മദ് റുസിയാനു സാഹിത്യ ബലപ്പയമ പിൽബന്ധവ കഥാബാഹകരതി ആന്റൺ ചെക്കോഫ് കേസവനല്ല ലഭിക്കുകയില്ല കൊഹമ്മദ് മേ ഗന്ധിനു പടങ്കാന്നെ
ദിൽവൃക്ഷി മങ്ങിത്തന്നെ അത്തട്ടും പടങ്കനെന്നെ ജി ബി സേനാനായക പുസ്തകാലയ പരിശീലനക്കാരാണ് പടങ്കത്തട പസ്സേ ഓഹു റുസിയാനു സാഹിത്യ വിതരക് നെമയി അത്തട്ടും ഓഹു കേവല തീയന്നെ ഫ്രാൻസ് സാഹിത്യ കുടക്ക് പരിശീലനക്കാരണ ബാൽസാക് ഫ്ലോബിയ ഗീതമോഫ് സാങ്വനി ഫ്രാൻസ് നിർമ്മാണ കറുവാൻ നിർമ്മാണ ඔහුට ඇත්තටම ලිවීමේ ආවේශයක් ලැබෙන්නේ පුංචි කාලේ ඉඳලමයි. ඔහු විවිධ තැන්වල කියලා තියෙනවා මේ පුංචි කාලේ හිසරදයක් වගේ දෙයක් ඇති වුණත් ඔහු කරන්නේ ලියන්න ගන්න එක කියලා. සියලු වේදනාවන් නිදහස් කරන තැන ලිවීම කියන එක, කොළේ පෑනා කියන එක තමයි ජීබි සේනානායක හිතලා තියෙන්නේ. ඔහුට මං හිතන්නේ චෙකෝෆ්ගේ ආභාෂය ලැබුණේ, චෙකෝෆ්ගේ විතරක් නෙමෙයි ඇත්තටම ප්‍රංශ නිර්මාණකරුවන්ගේ පවා ආභාෂය ලැබුණේ කොළඹ මහජන පුස්තකාලය ඇසුරෙහි ජීවිතෙන් වැඩි කාලයක් ගෙවුව නිසා. ඉතින් ඇත්තටම කියවීම තුලින්ම ලිවීමට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් හැටියට ජීබි සේනානායක යන හඳුන්වන්න පුළුවන්. මොකද මේ ඔහු ජීවිතේ අන්ත දුක් විඳපු පුද්ගලයෙක්. තමන්ගේ දුක ඉතාමත්ම සංවේදී විදිහට පොත්වලට, මේ තමන්ගේ ලේඛනයන් තුළට නිදහස් කරලා අරින්න ඔහු දක්ෂ වෙලා තියෙනවා. ඇන්ටන් චෙකෝෆ් කියන්නේ ඒ වගේම පුද්ගලයෙක්. ජීවිතේ ඉතාමත්ම දුෂ්කර ගමනක් ආපු, ඉතාමත්ම අමාරුවෙන් ඉගෙන ගත්ත වෛද්‍යවරයෙක් වුණා. නමුත් වෛද්‍ය වෘත්තියෙන් පවා ලබා ගන්නා දෙය ජීවත් වීමට ඔහුට මදි වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔහු ලියමනට ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ ඇන්ටන් චෙකෝෆ්. මේ දෙන්නගේම අති දුෂ්කර ජීවිත ගමන ඒ අනුව සමාන්තර වෙලා තියෙනවා. ජීබි සේනානායකගේ පළවෙනි නිර්මාණය ගත්තොත් 1945 ලියපු දුප්පතුන් නැති ලෝකය ගත්තත්, ඊළඟට 1946 ලියපු පළිගැනීම කෙටි කතා සංග්‍රහය ගත්තත්, අපිට ඇත්තටම දකින්න ලැබෙන්නේ ඒ මුල් කෘති දෙකේම අතිවිශාල වශයෙන් ඇන්ටන් චෙකෝෆ්ගේ ශෛලිය.
ඔව් දිලනේ, දැන් ඔබ අවසාන වශයෙන් සඳහන් කරපු ග්‍රන්ථ දෙකේ ඒ සම්බන්ධව තියෙන සාහිත්‍යමය ගනුදෙනු පිළිබඳව මම තවදුරටත් ටිකක් වැඩියෙන් කතා බහ කරන්න කැමතියි. ඇත්තටම මේ ජීබි සේනානායකයන්ට විශාල වශයෙන් රුසියානු සාහිත්‍යය බලපාන ලැබුවා. දැන් අපි ඔහුට තියෙන අන්වර්තනාම පිළිබඳව ගත්තත් ඔහු සිංහල දොස්තොයෙස්කි කියලා ඔහුට කියන්නේ. නමුත් ඔහුගේ නිර්මාණ බැලුවහම ඔහුට විශාල වශයෙන් ඇන්ටන් චෙකෝෆ්ගේ ඒ නිර්මාණ ශෛලිය ආභාෂය ලැබිලා තියෙනවා. ඔබ කලින් සඳහන් කරපු පළිගැනීම සහ දුප්පතුන් නැති ලෝකය කියන ඒ කෙටි කතා දෙක ගත්තත් විශාල වශයෙන් ඇන්ටන් චෙකෝෆ්ගේ ශෛලිය එතන තියෙනවා. ඔබට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ඇන්ටන් චෙකෝෆ්ගේ ශෛලිය සහ ජීබි සේනානායකයන්ගේ ශෛලිය නිර්මාණයක් තුළ සම්පාත වෙන ආකාරය පිළිබඳ?
ඔව්, ඇත්තටම ජීබි සේනානායකගේ කතා කෙටි කතා විශේෂයෙන් ගත්තොත් ඉතාම කෙටි. නමුත් එයින් කතා කරන තේමාව හරිම පුළුල් තේමාවක්. ඊළඟට ඇන්ටන් චෙකෝෆ්ගේ ඒ ශෛලිය තියෙනවා. ප්‍රධානම වශයෙන් දකින්න තියෙන්නේ කතාවල තියෙන පරිසර වෙනුම්, ඊළඟට චරිතවල ඒ විවිධ සිතුවිලි, ඒ විවිධ චරිත ක්‍රියාත්මක වෙද්දී ලියවෙන සිතුවිලි එක වචනයක් හරි එතනින් අයින් කරොත් කතාව නැතු වෙනවා, කතාව අතුරුදහන් වෙනවා, තේමාව අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ පුදුම විදිහට එකිනෙකට එකිනෙකට සම්බන්ධ වෙච්ච සිදුවීම් මාලාවක් තමයි මේ කෙටි කතාවල තියෙන්නේ. අනිත් එක තමයි මේ මොන් දෙදෙනාගේම නිර්මාණ හදිසිය පටන් අරන් හදිසිය ඉවර වෙන නිර්මාණ. ඒක තමයි චෙකෝෆ්ගේ ශෛලිය. ඒ ශෛලිය හරියට අපිට ජීබි සේනානායකගේ කතාවල දකින්න ලැබෙනවා.
මේ ඔබට මතක් කරන්න පුළුවන් ද ජීබි සේනානායක මේ ඇන්ටන් චෙකෝෆ්ගේ නිර්මාණ ශෛලිය හා එහි ආකෘතිය පිළිබඳව යම් අදහසක් පළ කරලා තියෙනවා නම් ඒ සම්බන්ධව වුණ මතකය?
ජීබි සේනානායක නවකතා කලාව කියන ග්‍රන්ථයේ 1954 ලියපු ග්‍රන්ථයේ එක තැනක කියනවා කතාවල සිදුවීම් වැලක් චරිතයන්ගේ සිතුවිලි හා පරිසරයන් චෙකෝෆ් විසින් එක ලෙස ප්‍රධාන කොට සලකන ලදී. ඔහුගේ බොහෝ කතාවලට චරිතයන්ගේ සිතුවිලි හා පරිහරණය පිළිබඳ විස්තර අත්හලොත් කතාව යයි කිව හැකි කිසිවක් ඉතිරි නොවේ කියලා. තවදුරටත් ඔහු කියනවා චෙකෝෆ්ගේ සෑම කතාවකින්ම සම්පූර්ණ අදහසක් ප්‍රකාශ වෙනවා කියලා. ඒ කියන්නේ ඒ අදහස බිඳෙනවා කතාවේ කොහෙන් හරි තැනකින්, මොකක් හරි සංකේතයක් හරි වචනයක් දෙකක් හරි ඉවත් කරොත්. ඒ ශෛලිය ඇත්තටම ජීබි සේනානායකගෙත් තියෙනවා. කොතනින් කතාවක් පටන් ගත්තත් මොන පරිසර වර්ණනාවක් කරත් ඒක අනිවාර්යෙන් කතාවේ තේමාවට සම්බන්ධයි.
දැන් අපි ඊළඟට දෙන්නේ මේ මෙහිදී අවධානයට ලක් කරලා තින් එහෙම මේ දැන් ඔබ සඳහන් කළා ජීබීගේ චෙකෝෆ්ගේ තිබුණු ප්‍රධාන ලක්ෂණයක් තමයි එකපාරටම කතාව පටන් ගන්නවා, එකපාරට මේක අවසන් වෙනවා කෙටි කතාවේ. ඒ ආරම්භය සහ අවසානයට අමතරව කතා සාරාංශය සහ සන්දර්භය ගත්තොතින් එහෙම ඔවුන් දෙදෙනාගේ මොකද්ද දක්නට ලැබෙන සමානකම් ආකෘතිමය වශයෙන්?
ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මේ සංකේතාර්ථ භාවිතය. චෙකෝෆ්ගේ කතාවල වගේම ජීබි සේනානායකගේ කතාවලත් මේ පරිසර වෙනුම් මෙහෙම හරියට සංකේත හැටියට පාවිච්චි කරලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් චෙකෝෆ්ගේ නිදිමත කියන කතාව පරිවර්තනය වුණා. ඒ කතාවේ තියෙන්නේ මේ ගෙදරක වැඩට ගේන සේවිකාවක් කුඩා සේවිකාවක් දැරියක් ඈට දරුවෙකු නිදි කරන්න දෙනවා. ඒ මුළු කතාව පුරාම තියෙන්නේ මහා අන්ධකාර මූසල පාළු මූසල පරිසරයක වර්ණනාවල්. හැම එකක්ම සංකේතාත්මකව මේ දැරියගේ මනසට බලපාන හැටි ඉදිරිපත් කරනවා. කතාව ඉවර වෙන්නේ මේ දැරිය ඇයට නිදි කරවන්න බාර දුන්න දරුවව මරලා. ඒ එකක්. ඊළඟට ඔය වගේම ජීබී සේනානායකගේ බිරිඳ කියන කතාව ගත්තොත් ඒ කතාව පුරා සැරින් සැරේ අපිට කියවන්න ලැබෙනවා වියලි කොළ ගොඩක් ගිනි තියෙන සිද්ධියක් ගැන. සිරිමා කියන්නේ ඒ කාන්තාව කතාවේ ප්‍රධාන චරිතයක් සහ පියදාස තමයි ඇගේ සැමියා. මේ කොළගොඩ ගිනි තියෙන සැරේට සංකේතවත් කරන්නේ ඇත්තටම ඇගේ සැමියාගේ පියදාසගේ හිතේ සිරිමා ගැන ඇතිවන වැඩි දියුණු වන වෛරය ගැන. ඒක සංකේතවත් පාවිච්චි කරලා කරපු දෙයක්. ඊළඟට චෙකෝෆ්ගේ වැළපීම කතාවේ හිම පතනයක් ගැන සඳහන් කරනවා. මේක ඔහු කියන්නේ විප්ලවයක් ළඟයි කියන දේ තමයි සංකේතාත්මකව ප්‍රකාශ කරන්නේ. ඔහු බොහෝ විට දේශපාලනේ නැත් වෙලා නිර්මාණ කරන්න උත්සාහ කරපු නිසා මං හිතන්නේ විප්ලවය කියන එක සංකේතවත් කරලා තියෙනවා හිම පතනයකින්. ඊළඟට කලහය කියන ජීබීගේ කෙටි කතාව, ඒකෙත් පොත් පාවිච්චි කරලා තියෙනවා. කතාව තුළ පොත් කියන එක සංකේතයක් හැටියට පාවිච්චි කරලා තියෙනවා බිරිඳගේ සතුරු බලවේග ගැන. ඔය වගේ උදාහරණ තවත් ඕන තරම් කියන්න පුළුවන් මේ දෙන්නගේ නිර්මාණවල සමානකම් ගැන කියනවා නම්.
ඔව්, දැන් මේ අපිට මේ ඉතිහාසගත තොරතුරු හෙව්වහම වාර්තා වෙනවා මේ ඇන්ටන් චෙකොෆ් එක්තරා කාලයකදී ලංකාවටත් ඇවිල්ලා තියෙනවා කියලා. හැබැයි අපිට ආරංචි වෙන්නේ නැහැ ජීබී සේනානායක කියන්නේ කල් හිටියා කියලා. හැබැයි මේ ඔබට වාර්තා වෙනවා දැන් චෙකොෆ් ලංකාවට ආවට පස්සේ මේ ලංකාව ගැන කියපු දේවල් සහ ලංකාවේ සාහිත්‍ය නිර්මාණ පිළිබඳව යම් කිසි වගේමක් කළා තියෙනවද කියලා.
ලංකාවට චෙකොෆ් එන්නේ 1890 නොවැම්බර් මාසේ. ඇත්තටම ඔහු ඒක තීරණයක් අරගෙන ලංකාවට එනවා කියලා ආපු ගමනක් නෙමෙයි. ඇත්තටම ඔහු ගමන්ගත් සෙන්ට් පීටර්ස්බර්ග් නෞකාව කොළඹ වරායට එනවා. මොකද කොළඹ වරාය ඒ කාලෙත් නැව් ගමන්වල සංදිස්ථානයක්. දින පහක් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ නවතිනවා චෙකොෆ්. එක තැනක මම කියවලා තියෙනවා මේ අවස්ථාවේ මේ හිටපු දින පහ ඇතුළත ඔහු ලිපියක් ලියනවා ඔහුගේ මිත්‍රයෙක්ට. ඒ ලිපියේ ඔහු ලියනවා මම පාරාදීසයක් දුටුවෙමි, එහි නම ශ්‍රී ලංකාවයි කියලා. මේකේ සත්‍ය අසත්‍යතාවය මම හරියටම කියන්න දන්නේ නැහැ.
ඒ පාරාදීසය ඔහු දැක්කට පස්සේ ඒ හැඟීම් ඔහුගේ නිර්මාණවලට ඔහු එකතු කරන් තිබුණාද?
ඒක ගැන ඇත්තටම අපිට ලොකුවට විස්තරයක් කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. වාසනාවට අනිවාර්යෙන් මොනවා හරි අපි ගැන විස්තරයක් ලංකාව ගැන විස්තරයක් ඔහුගේ මතකේ කොතනින් හරි පොතකට ඇතුල් වෙන්නේ නැති.
දැන් මම ඇත්තටම දිල්ලීමේ මෙතනදි ටිකක් අවධානයට ලක් කරන්න කැමති අපිට හමු වෙනවා ජීබී සේනානායකයන් සතුව තියෙනවා විශාල ආභාසයක් ඇන්ටන් චෙකොෆ්ගේ නිර්මාණ ආකෘතියට සමපාත වෙන. එතකොට නමුත් අපි ජීබී සේනානායකයන්ගේ අධ්‍යාපනික මට්ටම සහ ඔහු සාහිත්‍යමය පරිචය ලබා ගත්ත ආකාරය බැලුවම ඔහු ස්වයං පරිශීලනයක් කරහා එක ලබාගෙන තියෙනවා. නමුත් ඇන්ටන් චෙකොෆ් ගත්තාම ඊට වඩා අධ්‍යාපනය අතින් ඉහළට ගිය පුද්ගලෙක්. නමුත් මේ දෙදෙනාගේ මේ ස්වයං පරිශීලනය කරහා ලබාගත් උගත්කම ලබාගත් පුද්ගලයාගේ නිර්මාණවල ආභාසයත් අර ඇකඩමික් මට්ටමට ගිය ඒ විද්‍යාත්මක ආකාරයට අධ්‍යාපනය ලබාගත් පුද්ගලයාගේ නිර්මාණත් කෙසේ හෝ සමපාත වෙනවා. ඒ ආභාසය ලැබෙනවා. එතකොට නිර්මාණකරුවෙකු සතුව මේ තමන් සතුව තියෙන මේ සාහිත්‍ය පරිචය ලබා ගන්නා ආකාරය කොහොමද අපි විග්‍රහ කරගන්නේ තමන්ගේ නිර්මාණවලට බලපාන ආකාරය?
ඒක දිල්රුක්ෂි ඇත්තටම මේ උත්තර දෙන්නත් අපහසු ප්‍රශ්නයක්. ඇත්තටම හිතාගන්න බෑ. දැන් පොත් දෙකක් ගත්තොත් ජීබී සේනානායකගේ පොතකුයි ඇන්ටන් චෙකොෆ්ගේ පොතක් පරිවර්තනය කරපු කවුරු හරි පොතක් ගත්තොත් දෙක කියවගෙන යනකොට අපිට එකම විදිහට මේ අපි ඒක විඳිනවා. අපි පොත් දෙකම එකම විදිහට විඳිනවා. පොත් දෙකේම උසස් නවකතා කෙටිකතා ලක්ෂණ අපි දකිනවා. දෙකම අතිවිශිෂ්ට නිර්මාණ හැටියට අපි අගය කරනවා. ඉතින්දී අපි මේ දෙන්නගේ අධ්‍යාපන මට්ටම මේ මොනවද මේ දෙන්නගේ ජීවිත අත්දැකීම් අධ්‍යාපන මට්ටම වෙනස් කියලා හිතෙන්නේ නැහැ. ප්‍රධානම හේතුව මං හිතන්නේ ලිවීමට පන්නරයක් ලැබෙන කියවීම තුලින්. ඇන්ටන් චෙකොෆ් ගොඩක් පොත් පරිශීලනය කරපු කෙනෙක්. ඔහුත් ලේඛනයට එන්නේ මුකුත්ම නැතුව නෙමෙයි. වෛද්‍යවරයෙක් හැටියට වෙනම අධ්‍යාපනයක් ලබනවා. නමුත් සාහිත්‍යදරයෙක් හැටියට ඔහු පරිණත වෙන්නේත් පොතපත ආභාෂයෙන් සහ ජීවිත අත්දැකීම් වලින් තමයි. එතකොට ඒ අනුව මේ දෙන්නගේ අත්දැකීම් සමපාත වෙනවා. අනිත් එක තමයි මේ දෙන්නම ලියන්නේ මිනිස් හැඟීම් ගැන. මේ දෙන්නම දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්න පුළුවන් තරම් උත්සාහ කරනවා තමගේ නිර්මාණත් එක්ක. මිනිසා විසින් කෘතිමව නිපදවපු දේවල් සංකල්ප හෝ වෙන යම් දෙයකින් බැහැර වුණාම අපි පුද්ගලයෝ හැටියට සජීවී සහ පිවිතුරුයි. ඉතින් ඒ පිවිතුරු බව චෙකොෆ්ගේ නිර්මාණ තුළ තියෙනවා. ඒ පිවිතුරු බව ජී.බී. සේනානායකගේ නිර්මාණ තුළත් තියෙනවා. ඉතින් ඒ අනුව ඔවුන්ගේ නිර්මාණ එක සමානයි. නමුත් ඇන්ටන් චෙකොෆ්ගේ පෞරුෂය ගත්තොත්, ලේඛකෙක් හැටියට සහ පුද්ගලයෙක් හැටියට පෞරුෂය පිළිබඳ කතා කරොත්, ඇන්ටන් චෙකොෆ් තමන්ගේ අධ්‍යාපනය සහ තමන් සමාජය සමග ගැටුණ විදිහ අනුව ඔහුගේ පෞරුෂය වර්ධනය වුණ විදිහත්, ජී.බී. සේනානායක තමන්ගේ අධ්‍යාපනය සහ තමන් සමාජය සමග ගැටුණු ආකාරය අනුව ඔහුගේ පෞරුෂය වර්ධනය වුණු ආකාරයත් දෙවිදිහක්.
දැන් ඔය පෞරුෂය ගැන කියද්දී දිලිනි අපිට මතක් වෙනවා මේ ජී.බී. සේනානායකයන් පිළිබඳව විවිධ තන්හි රචනාවුණු විචාර ලිපි. ඔය බොහොමයක් විචාර ලිපිවල මා දැකපු කාරණාවක් තමයි ජී.බී. සේනානායකයන් ඇතැම් වෙලාවට මේ තමන්ගේම චිත්තාභ්‍යන්තරයට බොහොම ඍණාත්මකව එබී බලන ස්වරූපයක් තමයි ඔහු තමන්ගේ කතාවලින් නිස්මතු කරන්නේ. ඒ නිසා ඔහුගේ පෞරුෂය ඇතැම් වෙලාවට මේ ඍණාත්මක මනෝභාවයක් සහිත කතා රචකයෙක් දෝ කියන කතාව අපි දැකලා තියෙනවා විචාර ලිපිවල. දැන් ওই தত্ত্বය අපිට හමු වෙනවද රුසියානු සාහිත්‍ය චෙකොෆ් තුල?
ඇත්තටම නෑ. චෙකොෆ්ගේ රචනා වල එහෙම ඔහුගේ පෞරුෂය තුළ ඍණාත්මක මනෝභාවයන් එහෙම පෙන්눔 කරලා ඔහුගේ නිර්මාණ තුළ ඒක නැහැ. ජී.බී. සේනානායකගේ නිර්මාණ තුළත් එහෙම අපිට ලකුවට ඒක දකින්න නැහැ. නමුත් විචාරයන් යන වෙලාවල් වලදී බොහෝ විට ඔහුගේ නිර්මාණ වලට විරුද්ධව කතා කරන විචාරකයින්ගේ අදහස් ජී.බී. සේනානායක පුද්ගලිකව ගත්තා කියලා තමයි මමත් කියවලා තියෙන්නේ. මේ මට හිතෙන්නේ ඔහු සමාජයෙන් බැටකෑව වැඩි. ඒ බැටකෑමත් එක්ක ඔහු සැඟවීමට හොයාගත්ත ගුල තමයි පොත්ගුල. ඒ අනුව බලනකොට ඇත්තටම පුදුම වෙන්න දෙයක් නැහැ එවැනි ඍණාත්මක හැඟීම් මනෝභාවයන් ඔහුට තිබුණා නම්. චෙකොෆ් වෙනස්. චෙකොෆ් සමාජයත් එක්ක ගැටෙන්නේ වෙනම විදිහකට. ඉතින් ඒ අනුව ඔහු තුළ ඍණාත්මක හැඟීම් තිබුණත් ඒ ඍණාත්මක හැඟීම් වලට තමන්ටම හිනාවෙන්න පුළුවන් හැකියාවක් චෙකොෆ්ට තිබ්බා.
ඔව්, හොඳයි. දැන් අපි මේ ඇන්ටන් චෙකොෆ් සහ ජී.බී. සේනානායකයන් අතර තියෙන සාහිත්‍යමය නෑදෑකමට අමතරව ජී.බී. සේනානායකයන් තවත් පරිවර්තනකාරයෙකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහිම ලෝක ප්‍රකට සම්මානීය පර්සියානු කවියෙකු වන ඕමාර් කයාම්ගේ රුබේ යාට් කියන කාව්‍ය ග්‍රන්ථය ජී.බී. සේනානායකයන් අතින් පරිවර්තනය වෙනවා. දැන් රුසියානු සාහිත්‍යයට අමතරව තවත් සාහිත්‍ය කෙරෙහි ඔහු ඇස්කන් යොමල තියෙනවා කියලා ඔබත් කලින් සඳහන් කළා. මේ රුබේ යාට් පරිවර්තනකාරයේදී ජී.බී. සේනානායකයන් කොයිතරම් දුරට සාධාරණ වෙලා තියෙනවද අපේ සිංහල පාඨකයන්ට?
ඇත්තටම දිල්රුක්ෂි ජී.බී. සේනානායක කියන්නේ නිදහස් කාව්‍යකරණයේ පුරෝගාමියා. මොකද ඔහුගේ පලිගැනීම කෙටිකතා සංග්‍රහයෙන් ඔහු ඉදිරිපත් කරන අලුත්ම ආකෘතියක කවි පන්ති අට. මේක සඳස් කවිය වගේ නෙමෙයි. ඉතින් මේක අලුත්ම ආකෘතියක්. ඔහුට පහර ගැසීම් බොහොමයක් සිද්ධ වෙලා තියෙනවා ඒ කාලේ. මේ දේවල් වෙනස් කරන්න උත්සාහ කරනවා කියලා. මේ නිසඳස් ක්‍රමය පසුගාලීනව ලංකාව පිළි අරගෙන දැන් වැඩි හරියක් ලියන්නේ නිසඳස්. එහෙම වෙනස් දේවල් අත්හදා බලපු කවියෙක් ජී.බී. සේනානායක කියන්නේ. ඔහු කවියෙක්. ඉතින් රුබයියත් කියන්නේ සාහිත්‍ය නිර්මාණයක්, උසස් සාහිත්‍ය නිර්මාණයක්. ඔහු රුබයියත් පරිවර්තනය කරද්දී බුද්ධිගෝචර විදිහට රුබයියත් පරිවර්තනය කරනවා. ඒ තුළ සාහිත්‍යයත් ඔහුගේ කාව්‍යකරණයත් අඩංගු කරලා. පසුකාලීනව හැබැයි රුබයියත් නැවත මඩවලේ ශ්‍රත්නායක විසින් පරිවර්තනය කරනවා. එහිදී ඔහු ගොඩක් තාලයට ගායනා කළ හැකි පරිදි රුබයියත් පරිවර්තනය කරනවා. ඒ අනුව ගත්තාම සාහිත්‍යයට අතිශයින්ම නැඹුරුයි කියන්න පුළුවන් මඩවලේ ශ්‍රත්නායකගේ පරිවර්තනය. නමුත් වඩාත් බුද්ධිගෝචර පරිවර්තනයක් කෙරුණා කියලා කියන්න පුළුවන් ජී.බී. සේනානායක.
හොඳයි, අපි එහෙමනම් අද දවසේදී අවධානයට ලක් කළේ සිංහල සාහිත්‍යයේ මහා ගත්කතුවරයෙකු විදිහට සැලකෙන ජී.බී. සේනානායකයන්ට ලැබුණු රුසියානු සාහිත්‍යයේ ආභාෂය පිළිබඳවයි. එයිනුත් රුසියානු සාහිත්‍යයේ අග්‍රගණ්‍ය නිර්මාපකයෙකු වන ඇන්ටන් චෙකොෆ්ගේ බලපෑම කොහොමද ජී.බී. සේනානායකයන්ගේ නිර්මාණවලට බලපෑව කියන ආකාරය අපි ප්‍රමුඛ කරගත් අද දවසේදී සාකච්ඡාවට. සුපුරුදු විදිහට අදත් විශ්ව සාහිත්‍යයේ සිංහල පිය සටහන් පිළිබඳව අපේ කතා බහට එකතු වුණු මෙල්බන් වාසී අපේ නිර්මාණකාරිණිය දිලනීරීවල ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි ආයෙත් මාසයකට පස්සේ හමු වෙන්නේ නොවැම්බර් මාසේ. එතෙක් ඔබට අයබෝවන්. එහෙමනම් මේ විශේෂාංගය වැඩසටහනෙන් අනතුරුව අපගේ වෙබඩවේ තියෙනවා. මාසික විශේෂාංග සඳහාම පමණක් වෙන්නුණු වෙනමම තීරුවකුත් දැන් අපේ වෙබඩවේ තියෙනවා. යන්න අපේ වෙබඩවේට sbs.com.au/sinhalese. මුල්පිටුවේ පහලට ගියාම SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග කියලා වෙනමම තීරුවක් තියෙනවා. ඒ තීරුවේ මේ විශේෂාංගය ඇතුළත් වේවි. එහෙමනම් අපිත් සමග එකතුලා හිටිය හැම දිනකටම ස්තුති. නැවතත් අපි විශ්ව සාහිත්‍ය සිංහල පිය සටහන් සමගින් හමුවන්නේ නොවැම්බර් මාසේ අවසාන අඟහරුවාදා. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයා යන සාහිත්‍යමය චාරිකාව සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියෙන්.